ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඔබතුමාට විනාඩි 28ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, මම සතුටු වෙනවා විශේෂයෙන්ම වැදගත්සේ සැලකෙන විවාදයක ප්‍රධාන කතාව කරන්න රජයේ පැත්තෙන් අවස්ථාව සැලසීම පිළිබඳ. මම දකින මේක ගරු සභාපතිතුමනි, විපක්ෂයේ මේ අපිත් ඉන්නවා කියලා ජනතාවට කියන්න උත්සාහ කරන පණිවිඩයක් හැටියට මම දකිනවා ගරු සභාපතිතුමනි. මුනිදාස කුමාරතුංග මැතිතුමාගේ පොතක් තිබුණා ගරු සභාපතිතුමනි, අපි කුඩා කාලේ කියෙව්වා හීන්සැරය කියලා. මේක බොහෝ විට ඔබතුමත් කියවලා ඇති, මේක බොහෝ විට උපමාවට අරන් තිබුණේ මේ සත්තුන්ගේ කතා හීන්සැරය. මේ හීන්සැරේ කතාවේ අලියා තමයි ප්‍රධානියා. අලියාගේ උපදේශකයාට එන්නේ හිවලා නරියා. සමාවෙන්න, අලියා නෙවෙයි සිංහයා. සිංහයාගේ උපදේශකයා වෙන්නේ නරියා. දවසක් මේ කැලෑවේ මේ සිංහත් එක්ක නරියා යනකොට විශාල මේ විදියට ගස් කොළන් කඩලා අලි විසින්. ඔබතුමා හිතාගන්න මේ සිංහයා අහනවා නරියාගෙන්, මොකද මේ විනාශ වෙලා තියෙන්නේ? සිංහයා බය වෙලා මහ විශාල ගස් කොළන් වැටිලා පාර වැහිලා මේ අලි කරලා තියෙන්නේ. සිංහයා නරියාගෙන් අහනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ බය වෙලා? දැන් නරියා දන්න උත්තරේ මේ අලි කරලා තියෙන්නේ. හැබැයි නරියා කැමති නෑ මේක අලියා කරා කියලා කියන්නේ. එයා කියනවා මේ මේක සිංහතුමනි අලින්ගේ අපේ වැඩ. අලින්ගේ අපේ වැඩ. මේ කියන්නේ මොකද්ද? මේ වෙන්න යන දෙයින් කොටසක් යාටත් අයිති කියලා. ඒක තමයි එයාගේ විස්තරය. මොකද අපි මම දැක්කා ජනාධිපතිතුමා පුන පුනා හැම අවස්ථාවකම මේ අපි කරගෙන යන ව්‍යාපාර මේ මල්ලට්ටියට අත ගහන්න කියලා ඉල්ලා සිටියා. හැබැයි අතගැහිමක් සිද්ධ වුණේ දැන් තමයි මේ විවිධ දේවල් කියන්නේ. දැන් අපි මේ මල්වට්ටියේ තියෙන අර මල් අඩුයි මේක අඩුයි මේක වැඩි මල්වට්ටිය ඇදයට ගෙනියන්නේ ඒක විතරයි අපි කතා කරන්නේ. මම දකින්නේ විපක්ෂය දැන් බය වෙලා ජනතාවට විපක්ෂය අමතක වෙයි කියලා. නෑ, මේ අපිත් ඉන්නවා කියලා කියන්නේ මේ හදන්නේ. නැත්නම් මේ විපක්ෂයේ මොකද්ද ප්‍රධාන පරමාර්ථය? රට අමාරුවට වැටිච්ච වෙලාවේ බාර ගන්න කිව්වා. මේ ඔක්කොම කරන්න තිබුණා. IMF යන විදිහත් එතුමාට ගැලපෙන විදිහට කරන්න තිබ්බා. මේ සියල්ලම කරන්න තිබුණා. හැබැයි ඒ මොකුත් නැතුව දැන් මේ කියන කතාව පිළිබඳ මට තේරෙන විදිහට අපි කියන්න උත්සාහ කරන්නේ නෑ, අපිත් ඉන්නවා. මේක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ ගරු මේ සභාපතිතුමනි. මෙතුමා අහපු සංවේදී කරුණු කිහිපයක් විතරක් මම කියන මම මේ දේශීය ණය ප්‍රතිහෝගත කරන්නේ ගැන පොඩි පැහැදිලි කිරීමක්. දැන් අපි කියනවා ගරු අපි බිලියන 80ක් ඩොලර් වලින් ගත්තොත් ලෝකෙට ණය තියෙනවා ගරු සභාපතිතුමනි. ඒකෙන් 41ක් විදේශීය, 42ක් දේශීය. මේ 41ෙන් අපි අවුරුදු 5ක් ඇතුළත බිලියන 17ක් කපා හැරීම, කල් දමා ගැනීම, ගෙවන අවස්ථාව ආරම්භ කිරීම, ප්‍රමාද කිරීම, කොළිය අඩු කිරීම ගැන අපි ලෝකෙන් ඉල්ලන අපිට බිලියන 17ක් අඩු කරලා දෙන්න කියලා අවුරුදු 5ක් තුල. හැබැයි අපි හරියට අඩක් අපේ රට ඇතුළේ තියෙනවා. අපි දැන් මේ ගත්ත උදාහරණ රටවල් 20ක් දේශීය ණය ප්‍රතිහෝගත කිරීමක් නොකර IMF ගියා කියලා කියනවනේ. මම එතුමාගෙන් අහපු තර්කය තමයි ඒ රටවල් 20ෙන් කොච්චරක් මේ ලංකාවේ තිබිච්ච ණය සංවිධියට සමාන රටවල් තියෙනවද? ඒ රටවල් වලින් අති විශාල ප්‍රමාණය සියල්ල මම දකින විදිහට ණය සංවිධියෙන් 75%කට වැඩි ප්‍රමාණයක් විදේශීය ණය. අපෙන් හරි අඩක් දේශීය ණය. ඒ නිසා තමයි අපිට ප්‍රායෝගිකව මේ කාරණාවෙදි දේශීය ණය ප්‍රතිවර්ගණයක් ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපි පැහැදිලිව කිව්වා දේශීය ණය ප්‍රතිවර්ගත කරන්නේදී අපි කිසිවිටකත් කපා හැරීම් ගැන කතා කරන්නේ නැහැ කියලා. ඒ නිසා බැංකුවල ස්ථායීතාවය පිළිබඳ, එහෙම නැත්නම් තන්පත්කරුවන්ගේ තන්පත්තු පිළිබඳ, විශ්වාමික අරමුදල් වල හිමිකරුවන්ගේ අරමුදල් පිළිබඳ කිසිසේත්ම අවධානමක් මෙතන නැහැ. ඇයි මේක පුන පුන අහන්නේ? අහනකොට යම්කිසි භීතියක් මේ සමාජයට ඇති කරන්න හදන. මෙන්න මේකයි මම නැවත නැවත උත්තර දෙන්න උත්සාහ කරේ ගරු සභාපතිතුමනි. දැන් මේ අපි මේ යෝජනාව ගත්තොත් ගරු සභාපතිතුමනි, මේක තියෙනවා දෙවනියට තියෙන ඡේදේ, ජනතාවගේ පරමාධිපත්‍ය බලය අහිමි කරන ක්‍රියාමාර්ග ගනිමින් දරිද්‍රතා රේඛාවෙන් තව තවත් පහළට ඇද වැටෙමින් සිටින අවස්ථාවක අහිමි වන ඡන්ද බලය, වැඩි වෙන දූෂණය, අහිමි වන මාධ්‍ය නිදහස, කර්මාන්ත බිඳ වැටීම, භාණ්ඩ මිල ඉහළ යාම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු නොකොට ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති කුළුණු සංකල්ප හා සංගායන සංකල්ප සාක්ෂාත් කර ගැනීමටද හැකියාව පිළිබඳ සැක සංකා පහළ වී ඇත කියලා. ඒකයි මම කිව්වේ මේ අපිත් ඉන්නවා කියලා කියන්නේ. මේ සියල්ල එක තමයි අපි මේ දිනවල හැපෙන්නේ, මේ දිනවල පිළිතුරු හොයන්නේ, මේ දිනවල කටයුතු කරන්නේ. දැන් අපි ගමු ජනතාවගේ පරමාධිපත්‍ය බලය අහිමි කිරීම. පරමාධිපත්‍ය බලය තව මොහොතකින් ගරු සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවටත් අවිධිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුව තත්පත් කරගෙන තමයි පරමාධිපත්‍ය බලය අහිමි වෙන්න තිබුණේ. එදා කවුරුත් මේකට නායකත්වය ගත්තේ නැත්නම්, කවුරු හරි ඒකට බාධාක් වුණේ නැත්නම්, පරමාධිපත්‍ය බලය නෙමෙයි පරමාධිපත්‍ය බලයේ උපරිම ස්ථානයේ පාර්ලිමේන්තුව, එතනත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි පරමාධිපත්‍ය බලයක් ගැන කතා කරනවා, සියල්ල අමතක කරලා තිබිලා. ඊළඟට ගරු සභාපතිතුමනි, දරිද්‍රතා රේඛාවෙන් තවත් පහළට. ඔව්, අපි පසුගිය වර්ෂයේ කියන්නේ 7.8% ඍණ ආර්ථිකයක්. මේ අවුරුද්දේ මුලත් පළවෙනි කාර්තුවේ 11.5% එතුමා කිව්වා. හරි, එහෙම අවස්ථාවක රටේ සමස්ත ජනතාවගෙන් හැම කෙනෙක්ට මේකෙන් ගැලවිල්ලක් නැහැ. අපි උත්තර හොයන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළට ගිය කණ්ඩායමට මොකද්ද අපි කරන්නේ? ඒ නිසා තමයි මේ සමාජ සුභසාධන වැඩපිළිවෙල. ඒකේ තියෙනවා විවිධ අභියෝග. හැබෑවට මේකේ සුභසාධන අයිති ලැබිය යුත්ත කවුද කියලා හොයාගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට තමයි අපි සමාජ සුභසාධන පනති තියෙන 21-22 වගන්ති මෙසට හරියට ක්‍රියාත්මක කරන්න ලෑස්ති වුණේ. තොරතුරු දෙන්නා සහ තොරතුරු රැස් කරන්න මේකට වග කියන්න ඕනේ කියලා ලබා දෙන තොරතුරු කැටිය සභාපතිතුමනි. නමුත් ඒකෙදි මහ අභියෝගයක් ආවා. ඒ අභියෝග නිසා අපිට පිටස්තර පිරිස් ජමාගෙන මේ තොරතුරු සොයන්න සිද්ධ වුණා. දැන් මේ සංඛ්‍යා ඇයි අපි සමීක්ෂණයක් නොකර කියලා අහන මේ රජේ බාරගත්තා. මේ රජේ බාරගන්න වෙලාවේ සමීක්ෂණය කරන්න තත්ත්වයක්ද මේ රටේ තිබුණි සභාපතිතුමනි? ඇයි ඒකයි මම කියන්නේ නින්දෙන් ඇහැරලා වගේ මේ අපිත් ඉන්නවා කියන්නේ. මේ හදන සමීක්ෂණය කරන්න තත්ත්වයක් මේ රටේ තිබුණද ඒ වෙලාවේ? මේ ඒ සමීක්ෂණය තමයි අද මේ කරගෙන යන්නේ ගෙවල් ගාන ගිහිල්ලා. ඒක දින අඩුපාඩු නිවැරදි කළ යුතුයි. අපි ඒකට සූදානම්. නමුත් මේ අපි රජයක් හැටියට මේ අසීරු අවස්ථාවේ සියල්ලම අමතක කළා නෑ. මේ දෙවනි ඡේදයේ තියෙන සියලුම කරුණු, වැඩි වෙන දූෂණය, ඔය ඊයේ ඉදිරිපත් කරා මේ පාර්ලිමේන්තුවට. මේ රටේ ඉදිරිපත් වුණ නැත්නම් මේ කලාපයේ ඉදිරිපත් වුණු ශක්තිමත්ම දූෂණ විරෝධී පනත ප්‍රශ්න ඇති. ඒ නිසා තව දවසක් විවාද කරන්න එතුමාලගේ මේ එකතු කිරීම ගන්න අපි අවස්ථාව දීලා තියෙනවා. හැබැයි අපි ශක්තිමත් ආරම්භයක් කරලා තියෙනවා දූෂණ මර්ධනයට. ඉතින් මේක පිළිගන්න එතුමාල සූදානම් නැතත් මේ රටේ මිනිස්සු මේවා පිළිගන්නවා ගරු සභාපතිතුමනි. කර්මාන්ත බිඳ වැටීම, කර්මාන්ත බිඳ වැටීම කියන එක කර්මාන්ත පමණක් නෙවෙයි, මේ 2,20,00,000 ජීවනෝපාය බිඳ වැටුණා. මේ වාගේ වර්ෂයක ඒ වර්ෂයේ ඇතිවෙච්චි ආර්ථික ආගාධය කියන්නේ කර්මාන්ත ශේත්‍රය පමණක් නෙවෙයි, කවුරුත් කාටවත් පහසු තමන් එතෙක් ගෙන ආපු ජීවන රටාව හරි අඩකින් කඩා වැටුණා. සමහර අයගේ 75%කින් කඩා වැටුණා. ඒ නිසා මේක අමුතු දෙයක් අලුතෙන් මේ රටට කියන්න පණිවිඩයක් මෙතන තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම භාණ්ඩ මිල ඉහළ යාම. ඔව්, භාණ්ඩ මිල ඉහළ ගියා නේද? 95%කින් ආහාර උද්ධමනය වැඩි වුණා කියන්නේ ආහාර ද්‍රව්‍යවලම 95%ක් වැඩි වුණා. ඊළඟ ඊට කලින් වර්ෂයට සාපේක්ෂව 70%කින් වැඩි වුණා සාමාන්‍ය උද්ධමනය. ඉතින් මේක අඩු කරගන්න තමයි කටයුතු කරන්නේ. හැබැයි දැන් 71ක ඊයේ වෙනකොට 122කට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක පිළිගන්න සූදානම් නැද්ද? ඒකයි මට අහන්න තියෙන ප්‍රශ්නේ. මම ඒකයි කිව්වේ මේ අපිත් ඉන්නවා කියන හදන උත්සාහයකට වඩා යමක් මම මෙතන දකින්නේ නැහැ ගරු සභාපතිතුමනි. දැන් ජනාධිපතිතුමා කිව්වා වැල් පාර්ලිමෙන් එගඩෝ කරා කියලා. ඇයි වැල් පාර්ලිමකට යන්න අපිට සිද්ධ වුණේ? දෙපාර්ශ්වයකින් මේ රටේ 2,20,00,000 වූ ජනතාව යට කරගෙන යන දෙපාර්ශ්වයකින් මහා ගංග වතුරක් ආවා, බොර වතුරක් ආවා. එක පාර්ශ්වයක් තමයි විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඇති වුණු ප්‍රශ්න ටික. රාජ්‍ය ආදායම අඩු වීම මම පුන පුනා කියන්න අවශ්‍ය නැහැ. ලෝකෙ තියෙන වාර්තාගත රාජ්‍යාදම අඩු රජය බවට අපි පත් වුණා. විදේශ සංචිත ඍණ බවට පත් වුණා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම හිග වුණා මේ ඩොලර් හිගයත් එක්ක. ඔබතුමාට අපි කාටවත් අමතක නැහැ මේ කෙටි කාලයක් තුළ තෙල්, ගෑස්, පොහොර, බෙහෙත්, ආහාර ද්‍රව්‍ය, විදුලිය පැය 12ක් අපාදු වුණා. මේ සියල්ලත් එක තමයි අර මහා ආර්ථික ආගාධය උද්ධමනය කිව්ව සංඛ්‍යාවලට ගියා. ලෝකේ ආහාර උද්ධමනයෙන් පස්වෙනි තැන හිමි කරගන්න වාර්තාව තියෙන අවාසනාවන්ත තැනට අපි ගියා ගරු සභාපතිතුමනි. සංචාරක පැමිණීම 100%ට 800%කින් අඩු වුණා. විදේශ ප්‍රේෂණ මේ මහත් බලාපොරොත්තු වෙලා විදේශයන් වල සේවයට ගිය අපේ සහෝදරවරු සල්ලි එවන්න නැතුව ගියා. මේ රට ගැන බලාපොරොත්තු වෙන්න නැතුව අපිට බංකොලොත් බව ප්‍රකාශ කරන්න සිද්ධ වුණා. එවැනි රටක මම කිව්ව එක පැත්තකින් ආපු මහා ගංවතුර මේ වැල්පාලමක් අපිට අවශ්‍ය වුණේ. එක පැත්තකින් ආපු මහා ගංවතුරේ ආර්ථිකය විසින් ඇතිකරපු තත්ත්වයක්. එතනින් නැවතුන්නේ නැහැ මේ මහා ආර්ථික ප්‍රශ්නය ගරු මේ සභාපතිතුමනි. එයින් නිර්මාණය කළ මහා දේශපාලන අර්බුදයක්. ඒ දේශපාලන අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ මෙතෙක් මේ රටේ නොවූ තත්ත්වයකට උඩු යටිකර කරා. හිතාගන්න බැරි දැවැන්ත ජනතා කැමැත්තක් ජනතාව විසින්ම ව්‍යවස්ථානුකූල විදිහට නෙවෙයි ජනතා බලවේගය විසින් වෙනස් කරාගරු මේ සභාපතිතුමනි. මාර්තු 21 වෙනිදා හිටපු ජනාධිපතිවරයාගේ නිවසසලට ජනතාව රැස්වුණු දවසේ ඉඳලා අප්‍රේල් 9 අරගලේ ආරඹුණා. මැයි මාසේ 9 අගමැතිතුමා ඉවත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 ගණනකගේ ගෙවල් ගිනිබත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට පත් වුණා. ජූලි 9 වෙනකොට ජනාධිපති මණ්ඩලය අත්පත් කරගත්තා. මේවා පුනපුනා කියපු දේවල් තමයි. හැබැයි මේවා පුනපුනා කියන්නේ සිද්ධ වෙනවා ගරු සභාපතිතුමනි මේ අපි කතා කරන කාරණාත් එක්ක. ජූලි 13 අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජාතික රූපවාහිනිය අත්පත් කරගත්තා. එදා වෙනකොට ජනාධිපතිතුමා මේ රටේ 69 ලක්ෂයක් ගත්ත ජනාධිපතිවරයා ඉවත් වෙන්න සිද්ධ වුණා. මම කිව්වේ ගංවතුර දෙපැත්තකින් ආවා. දෙකෝටි 20 ලක්ෂයක් ජනතාව එගොඩ වෙන්න ක්‍රමයක් ඉල්ලුවා. මහපාලම් පාරවල් ඔක්කොම කැඩිලා වැල් පාලමකින් විතරයි අපිට යන්න තිබුණේ. හැබැයි මේ විපක්ෂයේ සූදානම් වුණේ නැහැ ඒ වගකීම් බාරගන්න. ඒක මේ රටයට රහසක් නෙවෙයි. එක් පුද්ගලයෙක් මේක බාරගෙන ඉස්සරහට යන්න කරන උත්සාහයත් එක තමයි අද අපි මේ හැපෙන්නේ මේ කතා කරන්නේ. ගරු සභාපතිතුමනි, ඒ වැල් පාලමේ යන ගමන අසීරුයි, අමාරුයි, අභියෝග සහිතයි. වැල් පාලමක් කියන්නේ ඔබතුමා දන්නවා අපි වගේ ගම්පලාතක මන්ත්‍රීවරයෙක් හැටියට පැද්දෙනවා, ගැස්සෙනවා, යට බලන්න බෑ. ඒකයි වැල් පාලමක් කියන්නේ. හරිම දුෂ්කරයි. ඒක තමයි මේ ගමන යන්නේ අපි අඩියෙන් අඩිය. ඕකේ යනකොට පැත්තෙන් ඉදලා අහන්න පුළුවන් ගැස්සෙනවා නේද, පැද්දෙනවා නේද, බයයි නේද? ඔව්, ඒ ඔක්කොම තියෙනවා මේ වගේ ගමනක් යනකොට. ගරු සභාපතිතුමනි, අලුත්ම මෙතෙක් මේ රටේ නොවූ විරු අමුතු ගමනක් යන මේ නායකයාට මූණ දෙන්න වෙලා තියෙන කාරණාව බලන්න ගරු සභාපතිතුමනි. අපේ රටේ ජනාධිපතිවරු බිහි වුණා කීප දෙනෙක්. හැබැයි ඒ ජනාධිපතිවරු හැම කෙනාටම යම් ප්‍රමාණයක් තමන්ගේ පක්ෂෙන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරා. හැබැයි මේ වර්තමාන ජනාධිපතිවරයාට තියෙන තමන්ගේ කියන පක්ෂෙන් කැඳවනවා නම් එක්කෙනා කැඳවන්න පුළුවන්. හැබැයි අසීරු ගමන එතුමා අපිත් එක්ක යනවා. මෙන්න මේක මේවා පිළිබඳ අපි මේ අපේ සාමාන්‍ය සාම්ප්‍රදායික දේශපාලන ඇහෙන් නැත්නම් අපි සාම්ප්‍රදායික කරන කතාබහත් එක මේවා ගොනු කරනවා නම් ඒක අසාධාරණයි කියන්නේ මම උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනි. දැන් අපි ඒ බැල්පාලමේ යන ගමනේ ජයග්‍රහණ අපිට තියෙනවනේ කරුණා. මේ IMF එකට යන්න බෑ කිව්වා සමහරු. අපි ප්‍රමාදයි කිව්වා. ගියාට අනුමැතිය ලැබෙන්නේ නැහැ කිව්වා. හැබැයි අපි ගියා. ගිහිල්ලා යන්න පියවර ගානක් ගිහිල්ලා පළවෙනි මේ වාරිකය අරගෙන ඉස්සරහට යනවා. ඊළඟට කිව්වා IMF එකේ ඩොලර් බිලියන 3 අරන් මේ ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. අපිට ඩොලර් මිලියන 300ක් මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් දැනටම ලැබුණා. දැන් 700ක් මේ 28 වෙනිදා ලෝක බැංකුව අපිත් එක්ක එකඟ වෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ හොඳ ආරම්භයක්. උද්දමනය අපි ලෝකේ 5 වෙනි තැනට ඇවිල්ලා හිටියා. අද අපි ඒ ලයිස්ට් වල එකකවත් නැහැ. අපි සාමාන්‍ය විදිහට 120කට ආසන්න ප්‍රමාණයකට දැන් 170 තිබුණ එක පහළට ඇවිල්ලා තියෙනවා ගරු සභාපතිතුමනි. හැබැයි අපිට ඒවා සිද්ධ වුණා යන්නම් පියවර ගන්න. උද්ධමනය වැලැක්වීම සඳහා ගත්ත පළවෙනි පියවර තමයි. මොකද මහා බැංකුවේ පොලි අනුපාතය එදා තිබුණේ 105.6 අතර. අපි වියදම් කරන්න පොළොඹවන රටාවක අපි හිටියේ. ඉදිරි කරන්න ඉදිරි කිරීම අධෛර්යමත් කරන. ඒක වෙනස් කරන්න මහා බැංකුවට සිද්ධ වුණා. හැබැයි පොලි අනුපාතය වැඩි කිරීමම තවත් පාර්ශ්වයන් වලට ගත්ත ණයවලට සුළු කර්මාන්ත වලට මධ්‍යම කර්ම ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මොකද්ද විසඳුම? හරි පහසුවෙන් ආර්ථික විද්‍යානුකූලව කතා කරද්දී එක පැත්තක දෙන පිළිතුරක් තව පැත්තකට ඇති කරන බලපෑම අරගෙන අපිට හොඳ වාදයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි පිළිතුර මොකද්ද සභාපතිතුමනි? ඒ වගේ අපේ සංචිත ප්‍රමාණය ඍණ තත්ත්වයට ගිහින් තිබුණා. දැන් අපි ඩොලර් බිලියන 3කට ආසන්න සංචිත ප්‍රමාණයක් තියෙනවා. රුපියල් යගේ 360ට 70ට 80ට ගියා රුපියල් ඩොලර් එකකට. ඒක අද 300 විතර තියෙනවා. දැන් පසුගිය සතියේ යම් ප්‍රමාණයකින් ඒක වෙනස් වුණා. මේ පාවෙන මේ මිල තීරණයක් අපි දීලා තියෙන්නේ ඉල්ලුමහ සැපෙවුම් මත. යම් කිසි ඉල්ලුමක් ඩොලරයකට වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම රුපියලයක අඩු වෙනවා. අපිට තෙල් ගැනීම සඳහා CPC එකට ඩොලර් මිලියන 75ක් අවශ්‍ය වෙන වෙළඳපොළෙන් ගත්ත ඒක ගත්ත ගමන් අපේ අපේක්ෂාව කියලා එකක් තියෙනවා ගරු සභාපතිතුමනි. අපේ ඉන්නවා මේ ඩොලර් වලින් ගනුදෙනු කරන කට්ටියක්, ඒකෙන් හම්බ කරන කට්ටියක්. ඒක නීත්‍යානුකූල කටයුත්තක් නෙවෙයි. හැබැයි මේ ඩොලර් මිලදී අරගෙන වැඩි මිලට නැගලා තියාගෙන ඉඳලා විකුණන අර යම් ප්‍රවණතාවයකේ පොඩි වැඩිවීමක් අර CPC එකේ මිලදී ගැනීමත් එක්ක ඇති වුණ ගමන් මේ කොළඹ වෙළඳපොළේ ඇති වුණා ඒ වගේ 4 ගුණයක විතර ඉල්ලුම ඩොලරයකට. ඒක තමයි අර 301 පාට 325ට 30ට ගියේ. නමුත් දැන් අද ඒක යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඒවා ඇත්තටම මහා අසුභවාදී කාරණා හැටියට මම දැක්කේ සතියේ ලොකු කතාවහකට ලක් වුණා. හැබැයි අපි ඊට වැඩිය සාධාරණ පාලනයක් මේ ඩොලරේ බැඳගෙන නෙවෙයි සාධාරණ පාලනයක් අද ඇති කරලා තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය දේ ගැන කතා කරොත් අද අපි දන්නවා මිල ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක නෑ කියන්නේ. හැබැයි අර මහා තිබිච්ච හිගය දිග පොලිම් නැති එක කළු කඩය අද නෑනේ සභාපතිතුමනි. ඒක අපි පිළිගන්න එපා. දැන් සංචාරකයන් පහුගිය වර්ෂයත් එක්ක බලපුවහම 2 ගුණයක විතර ප්‍රමාණයක් ඊට වඩා වැඩි, ඊටත් වැඩි කිහිප ගුණයක වැඩිවීමක් තියෙනවා. විදේශ ප්‍රේෂණ ගිය වර්ෂයත් එක්ක බලපුවහම 2 ගුණයක් වෙලා තියෙනවා. රාජ්‍ය ආදායමත් ඒ වාගේ. දැන් අපි දැක්කා ගරු සභාපතිතුමනි, දැන් අපි බැංකු පොලියත් 102.5%කින් මහා බැංකුව අඩු කරා. ඒක එකපාරට ජනතාවට ඇවිල්ලා නැහැ. ඒ වගේ නේ අපි වෙනම හොයා බලන්න ඕනේ. මොකද බැංකු පද්ධතියත් ණයට අරගෙන දීලා තියෙන්නේ. ඒ නිසා උන්ට සාධාරණ කාර්යයක් අවශ්‍ය වෙනවා. ඒක වෙනස් කරන්න. හැබැයි වැදගත්ම දේ ඉන් පසුව ඇති කරපු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේශයේදී මේ අපේ රට ගැන තියලා තියෙන අලුත් විශ්වාසය මේ රටට කිසිම කෙනෙක් සභාපතිතුමනි සත්‍යයක් ණයට දෙන්නේ නැත්නකට පත් උනානේ අපි බංකොලොත් කියලා. හැබැයි මේ අවසාන වෙන්දේශයේදී අපිට අවශ්‍ය වුණේ රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් අලවියට. කී දෙනෙක් ඉදිරිපත් වුණාද? දේශීය විදේශීය අය 379,568ක් අපේ මිලදී ගන්න ඉදිරිපත් වුණා. මොකද්ද මේ පණිවිඩය ගැට සභාපතිතුමනි? නැවතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් ලෝකෙට ඇති වෙලා තියෙනවා. ඉතින් මේකට තමයි අපි මේ අමාරුවේ මේ ගමන යන්නේ. මේකට තමයි වැල්පාලමේ වැනිවැනි අපි ස්ථිරසාර ගමන යන තැනකට උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනි. ඉතින් මේවා ගැන අපි අවබෝධයෙන් කතා කිරීම ඉතා වැදගත්. මොකද මේ වෙලාවේ අපේ ජාතියට මේ 2,20,00,000ට මම කියන්නේ ධනාත්මක පණිවිඩය. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විපක්ෂයේ මේ අපි කියන ඔක්කොම අරගෙන අත්පොලසන් දෙන්න කියලා. හැබැයි මේවා තියෙන කතා මේ ආර්ථිකයේ කරුණු හැම එකකම තියෙනවා ගරු සභාපතිතුමනි. පෙන්වා දෙන්න පුළුවන් අසුභ කරුණු. ඒක ආර්ථික විද්‍යාවේ තියෙන ලක්ෂණයක්. හැබැයි අපි ඒකෙල්ලෙනවද? දැන් අපි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කිව්වා මේ පරාටේ බලතල ගැන. ඇයි පරාටේ බලතල ඇති කියලා තියෙන ගරු සභාපතිතුමනි? පරාටේ බලතල ඇති කියලා තියෙන මේ බැංකු පද්ධතිය ආරක්ෂාවට. රටක බැංකුවක් කඩා වැටුනොත් ඒ රටේ ආර්ථිකයට ඇති වෙන තත්ත්වය මේ අනිකුත් ශේත්‍රත් එක්ක සමාන කරන්න බෑ. රටේ ආර්ථිකය හිතාගන්න බැරි විදිහට අදගෙන වැටෙනවා. මෙන්න මේ නිසා තමයි මේක ඇති කරලා තියෙන්නේ. ඒ නිසා නමුත් මේ වෙලාවේ ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මහා බැංකුවටත් මේ වගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී හැකිතරම් වෙන වෙනම එක එක පුද්ගලයාගෙන් එක එක ආයතනෙන් විදිහට කල්පනා කරලා හිතලා සාකච්ඡා කරලා මේ තීරණ ගන්න කියලා. හැබැයි එයින් එහාට කියලා පරාටේ බලතල සම්පූර්ණ අහෝසි කරන ක්‍රියා අධ්‍යක්ෂ මණ්ඩලයට පවරා ගන්න තියෙන බලතල සම්පූර්ණයෙන් අහෝසි කරලා බැංකු තියෙන්නේ බැංකුවල ද්‍රවශීලතාවය පිළිබඳ ඉතාම තීරණාත්මක සීමාවක. මොකද අපි රජයේ හැටියට ණය ගත්තා 2022 අප්‍රේල්වලින් පස්සේ අපිට කිසි කෙනෙක් අපේ රටේ අවශ්‍යතා සඳහා මුදල් දෙන්න එන්නේ නැහැ බංකොලොත් වෙච්ච රටකට. එතකොට මේවා පිරිමහගෙන තියෙන මේ බැංකු පද්ධතියත් එක්ක. එතකොට අපි ලොකු වගකීමක් තියෙනවා ගරු සභාපතිතුමනි මේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්නත්. අන්න ඒ නිසා තමයි අපිට අම්මායිකුගේ ණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් පොදු තීරණයකට යන්න බෑ, පරාටේ බලතල සියල්ල අපි කල් දානවා කියලා. ඒ නිසා තමයි උපදෙස් දීලා තියෙන්නේ මහ බැංකුවේ චක්‍රලේඛ කිහිපයක් ගහලා බැංකුවලට මේ සියල්ලම වෙනදා වගේ තීරණ ගන්න එපා, එකිනෙකාගේ සිද්ධියෙන් සිද්ධියට බලලා මේ පිළිබඳ තීරණ ගන්න කියලා. ඉතින් ඒක මේ පරාටේ බලතල පාවිච්චි කරවල ඒකනක් ගනලා අපි මහා දෙයක් විදිහට කියනවා නේද? අපි කියන්නේ බැංකු පද්ධතිය ආරක්ෂා විය යුතු නැහැ කියලාද? අපි මේ ටික ඕන විදිහකට ගවන්න ඉඩ දීලා කල් දාලා මේ රටේ බැංකු ටික කඩාවැටෙන්න දුන්නොත් මේ රටේ ආර්ථික ඉස්සරහට යයිද? එදාට මොකද්ද වෙන්නේ මේ රටට කියලා සභාපතිතුමනි අපි වගකීමෙන් කල්පනා කරන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. දැන් මම ගෙනලා තියෙනවා ගරු සභාපතිතුමනි අපි මේ වියදම් කළමනාකරණය. දැන් අපි මේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ කතාවේ මේ කුළුණු කීපය ගැන අපි පුන පුනා කතා කරා. ඒ නිසා ඒ කුළුණු හතර එකක් තමයි වැදගත්ම කාරණාව මේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය. අපි මං පටන් ගද්දිම කිව්වා අපි ලෝකයේ අඩුම ආදායම් ලබන රට බවට පත් වුණා රාජ්‍ය දළ ජාතික නිෂ්පාදනය සාපේක්ෂව. ඒ නිසා අපිට ඒක වැඩි කරගන්න අවශ්‍ය වුණා. ඒක ක්‍රමානුකූලව කළ යුතුයි. ඒක අසීරුයි. මොකද මේ රාජ්‍ය ආදායම කියන්නේ ගරු සභාපතිතුමනි බදු ආදායම. බදු ගෙවන්නේ කවුද? රටේ සමස්ත ජනතාව. ඒතකොට මේක පහසුද? නෑ, අමාරුයි. අසීරු වෙලාවක අපි මේක ගන්නෙ. හැබැයි මොකද්ද විකල්පය? අපිට මුදල් මුද්‍රණය කරන්නත් බැරි නම් අපිට වෙන සල්ලි දෙන්න කෙනෙකුත් නැත්නම් අපි මේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගත යුතුයි. ඒ අසීරු කාරණාව අපි දැන් නිම කරා. දැන් අපි උත්සාහ කරන්නේ ඒ බර තව ක්‍රමක්‍රමෙන් අඩු කරන්න. කොහොමද? එයාලා බදු මේ පදනම කුළුල් කරලා. ඒ කියන්නේ ගෙවන කෙනාගෙන් තව දුරටත් මිරිකල ගන්න නෙවෙයි. අපේ රටේ ඉන්නවා ගෙවන ගෙවිය හැකි විශාල පිරිසක් ගෙවන්නේ නැති. අන්න ඔවුන් අපි ආරාධනාවක් කරලා තියෙනවා කරුණාකරලා මේකට එකතු වෙන්න. හැබැයි අපි සතුටු වෙනවා මේ රටේ තිබුණ ලොකු ප්‍රශ්නයක් ගරු සභාපතිතුමනි 2022 වෙනකොටත් 80%ක් වක්‍රබදු 20%ක් තමයි ඍජුබදු. ඒ කියන්නේ අපි සියලු දෙනාගෙන් 80%ක් ගන්නවා. රුපියල් බිලියන 2000යි ගිය වර්ෂයේ අපේ ආදායම. ඒකෙන් අපි මේ බිලියන 1600ක් මේ රටේ සමස්ත ජනතාවගෙන්. ඒ කියන්නේ රුපියල් 10,000ක් එක වෙලට වියදම් කරන කෙනාගෙනුත් එදා වේල නැති කෙනාගෙනුත් අපි ගන්නවා. මෙන්න මේක වෙනස් කරන්නත් අපි මේ අපේ ප්‍රතිසංස්කරණ තුළ ඉඩක් තියෙනවා. ඒ නිසා තමයි අර 80%ක් 20%ක් කියන එක අද අපිට කියන්න පුළුවන් 70%30%යි දැන් මේ යන තත්ත්වය අනුව. මේ වර්ෂ අවසාන වෙනකොට අර බදු ලිපිගුණ ටික හඳුන්වා දුනොත් අර කණ්ඩායම් 14ට හරියාකාරව ලෝකෙ දියුණු රටක් වාගේ 40%යි 60%ට අපි මේක වෙනස් කරනවා. ඒ නිසා අපි හොඳ උත්සාහයක හොඳ ගමනක යන්න උත්සාහ කරන මොහොතක්. අනිත් එක IMF එකකට මේ අපේ ප්‍රතිසංස්කරණය තුළ තියෙනවා. ඉතින් මේවා වැඩි ප්‍රමාණයක් මේ එකක්වත් IMF ආයතනයට අපේ මුකුත් අරන් යන්න නෙවෙයි. අපේ මුදලක් ගෙන යන්නවත් මේ රට අත්පත් කරගන්නවත් නෙවෙයි. මේ රට විශේෂයෙන්ම ආර්ථික මෝෂයෙන් යටත් වීතියක් වෙන එක නවත්තන්නයි මේ කටයුතු අපි කරන්නේ. අන්න ඒ සඳහා ඌ ප්‍රතිසංස්කරණ ටික අපි ඉදිරියට අරයනවා. ඊළඟට ආයෝජන ප්‍රවර්ධනය මේ කුරුණේ අංක 2 අපි කියනවා සංගායනා ක්‍රමයක් මේ රාජ්‍යංශයේ පෞද්ගලිකංශයේ සමග සංගායන මොකක්ද සංගායනාවක් කියන එක මම නිර්වචනය ගත්තකරු සභාපතිතුමනි අරමුණේ අභිවෘද්ධිය අපේක්ෂාවෙන් සාවද්‍ය කරුණු හා ගැටලු පිළිබඳ නීති රීති වලට අනුකූලව සාකච්ඡා කොට ඒවා විගණනය කොට සම්මත කර ගැනීම හා අවශ්‍ය වෙටික සංශෝධන ඉදිරිපත් කිරීම. අපි කාලයක් තිස්සේ ගලා දැන් අපේ රටේ ආයෝජනය ගත්තාම ඔබතුමාත් දන්නවා ජනතා නියෝජකයට ආයෝජකෙක් පිටරටින් එන්න ඕනේ නැහැ. මේ රටේ කෙනෙක් ආයෝජනයක් කරන්න ලෑස්ති වෙලා ආයතන වලට ගියොත් ඒ මිනිස්සයා එන්නේ ගියේ සුවඳ මූණෙන් නෙවෙයිනේ. මූණ එල්ලගෙන මට නම් මේක ඕනේ නැහැ කියලාගෙන එන්නේ. ඒක අපි දන්නවා. ඒතකොට විදේශිකෙක් මූණ දෙන්නේ ඊටත් වඩා වෙනස් තත්වයකට. මෙන්න මේකට වෙනසක් ඇති කරන්න තමයි විශේෂයෙන්ම විදේශ රටවල අත්දැකීම් ඇතුව සති 6ක මේ පූර්ණ කාලීන වැඩසටහනක් ආයෝජකින් රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරියේ අදාළ අය මේකට කැඳවලා සාකච්ඡා කරලා සුවිශේෂ වැඩපිළිවෙලක් තුර දැවන්ත මේක මේවාගේ මේවා මැලේසියාවේ රටවල් මේක අත්දැකලා තියෙනවා. ඉතින් මෙන්න මේකට විශේෂයෙන් මේකේ අරමුණ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම මේ විශේෂයෙන් මේ ආයෝජන තුලින් නව රැකියා බිහි කිරීම බාධා ඉවත් කර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම ආයෝජනයට. ඉතින් මේක තමයි දෙවනි කුළුණ. මේ වැල් පාලමේ ඉදුණාට පස්සේ අපි හදන ස්ථිරසාර ගොඩනැගිල්ල මේ රටේ අනාගතය වෙනුවෙන්. ඒකේ දෙවනි කුළුණ. ඉතින් මේකේ මම දකින්නේ අපිට යම්කිසි වරදක් පේනවද කියන එක. ඒ වගේම වැදගත්ම කොටස තමයි ගරු සභාපතිතුමනි රාජ්‍ය වියදම් කළමනාකරණය. දැන් මේ බදු ගෙවන අය හුඟක් මට මේ ළඟදිත් මගෙන් නීතිඥ මහත්තයෙක් ඇහුවා අපි බදු ගෙවන ලෑස්ති ඇමතුමා හැබැයි මේ බදු කොහොමද වියදම් වෙන්නේ කියලා දැනගන්නත් අපි කැමතියි. ඉතින් අපිට පුද්ගලයන් පුද්ගලයන්ට දැනුම් දෙන්න බෑ සභාපතිතුමනි. හැබැයි රාජ්‍ය වියදම පිළිබඳ වඩාත්ම සැලකිල්ල යොමු වෙන යුගයේ තමයි අපි මේ පහු කරන්නේ. මේ මගේ ගාව තියෙනවා රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛ පහක්. අපි එකින් එකට මුලින්ම පටන් ගත්තේ 2023/1/27 එකින් එකට එක චක්‍රලේඛයකින් මේක ආවරණය වෙන්නේ නැහැ කියලා අපිට තේරුණොත් අපි තවත් එකකින් ආවරණය කරනවා.
ඔබතුමා තව විනාඩි 2ක් කාලයක්
තියෙනවා. විනාඩි
2ක කාලයක් තියෙනවා.
විනාඩි 2ක්. ඔව්. අපි උත්සාහ කරනවා. ඒ නිසා අනිත් කාරණාව ගරු සභාපතිතුමනි සමාජ ආරක්ෂණ ජාලය අංක 3 කුළුණ ඒක අපි කතා කරා. අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා අපේ රටේ අපි පිළිගන්නවා හිටපු සංඛ්‍යාවට වැඩිය ලොකු සංඛ්‍යාවක් මේ ආර්ථික අවපාතයත් එක්ක ආරක්ෂාව අවශ්‍ය තැනට පත් වුණා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි රාජ්‍ය රජයේ සුභසාධන ආරක්ෂාව දෙන්න සුදුසුසන් තෝරා ගැනීම. මේ අභියෝගය මම කිව්වා. ඉතින් මේකේ කාල සීමා අපි සමෘද්ධි ව්‍යාපාරය 1995 ඉඳන් දීලා ආපස්සට බලද්දි අවසාන අරමුණ ඉෂ්ට වෙලාද උන් ශක්තිමත් පුද්ගලයන් වෙලාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මේ කාල සීමාවල් දීලා මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ කාල සීමාව වරනකොට අපි කිසි දෙයක් මේ වෙනුවෙන් කරන්න සූදානම් නැහැ කියලා. නිතිපතා සමාලෝචනයක් යනවා. හැබැයි නිශ්චිත කාල සීමාවක් දීලා උත්සාහ කරන්නේ යම් කිසි ඉලක්කයක් ජය ගන්න ගරු මේ සභාපතිතුමනි. ඊළඟ එක තමයි රාජ්‍ය මේ අනිත් කුළුණ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය. අපි ආයතන 430ක් තියාගෙන අවුරුද්දකට බිලියන 500ක් විතර ජනතාවගේ මුදලින් මේව නඩත්තු කරා. අපි ලොකු අභිමානයක් ගත්තා අපි රාජ්‍ය දේපළ රකින්නවා කියලා. නමුත් අවසානයේ අපි දැක්කා මේ නිශ්චිත අරමුණ ඉෂ්ට වෙලා තියෙද මේ සමස්ත ජනතාවගෙන් මේවා සඳහා මුදල් වෙන් කරලා මුදල් ගෙවලා මේ බර ජනතාව මත පටවලා මොකද්ද මේ රටට වෙච්ච සෙත? ඒ නිසා අපිට රාජ්‍ය මේ ව්‍යවසායන් නීත්‍යානුකූල විනිවිදභාවයෙන් යුතු එක එක ආයතනයට ගැලපෙන විදිහට ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් 2021 විතරක් දළ දේතිය නිෂ්පාදනය 1.6% ආයතන 3ක් කියලා අලාභයට අපි යොදන්න වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා සියල්ලම බැලුවොත් ගරු සභාපතිතුමනි මේ ජනාධිපතිතුමාගේ මේ ජාතිය ඇමති මේ කතාවේ තියෙන්නේ මේ අසීරු අවස්ථාවේ ජාතිය වැල් පාලමින් එගොඩ කිරීම සහ එතනින් එහාට ශක්තිමත් ජාතිය බවට පත් සමහරවන 1948 2048 වෙනකල් බලා ඉන්නවා කියලා නෑ 2048 කියන්නේ අපි ශක්තිමත් ඉහළම ශක්තිමත් ජාතිය බවට ඒ මේ යන ගමනේදී අපිට ජයග්‍රහණ රාශියක් භුක්ති විඳින්න පුළුවන්. මේ දැනුත් අපි යම්කිසි හිටපු තැනත් එක්ක බලපුවාම යම්කිසි ජයග්‍රහණයක ඉන්නවා කියලා මේ රටේ සමස්ත ජනතාව නම් පොළොවේ පහගාලා ඉන්න අය තේරුම් ගන්න තියෙනවා ගරු සභාපතිතුමනි. ඒක අපිට සතුටක්. මොකද මම ගමේ ඉන්න ජනතා නියෝජිතයෙක් හැටියට මම දකිනවා ජනතාව ඉතාම පැහැදිලි තැනක ඉන්නවා මේ යන ගමන හොඳයි කියලා. ඒක තමයි අපිට තියෙන ශක්තිය. ඒක තමයි හැබැයි ජයග්‍රහණය. අන්න ඒ නිසා මම විශේෂයෙන් විපක්ෂයෙන් කිල්ලා සිටිනවා මේ සාම්ප්‍රදායික තත්ත්වය තව ටිකක් වෙනස් කරගන්න. මේ රට යම්කිසි තැනකට ගේන්න නම් අපි අවංක විවේචනය අවශ්‍ය වෙනවා. හැබැයි අපේ න්‍යාය පත්‍රයට එක්කල විවේචන තුලින් ඒ ගමන යාමට අපහසුයි කියනක ප්‍රකාශ කරමින් මට වෙලාව ලබා දී පිළිබඳ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
කාලය අවසානයි ගරු එස් නදරලිංගම් වලේබඩ මන්තුමා
මනි මුදල් ඇමතුතුමනි පොඩි පැහැදිලි කර ගැනීමක් සියවල අපිට ඇමතුතුමනි
කෙටියෙන් කරන්න ගරු මන්තුමා කාලය අවස කාලය
පිළිබඳව ඇමතුතුමාගේ අවධානය යොමු වුණා. ඇමතුමනි පොඩි පැහැදිලි කර ගැනීමක් දැන් අපි දන්නවා බදු අයකර ගැනීමේ ක්‍රියාවලියේදී තක්සේරු නිකුත් කළාට පස්සේ ඒ නිකුත් කරන තක්සේරු වලට එරෙහිව අභියාචනා කරපුවාම දෙපාර්තමේන්තුව අභියාචනා ක්‍රියාපටිපාටියෙන් ඔබ්බට ගිහිල්ලා ස්වාධීනව මේ ගැටළු විසඳීම සඳහා පිළිතෝරලා තියෙනවා බදු
අභියාචන කොමිෂන් සභාව. ගරු මන්තුමා
විවාදෙට තාම ප්‍රශ්න කිව්වනේ තප්පරේ බදු අභියාචන කොමිෂන් සභාව අහෝසි කරන්න යනවා කියලා දැනගන්න ලැබිලා තිබෙනවා. මේක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි.
ගරු සභාපතිතුමනි, මේක පැහැදිලි මං ඉතාලම ගැටියෙන් පැහැදිලි කරන්න. මේ සභාපතිතුමනි බදු අය කිරීම පිළිබඳ, බදු වර්ධනය පිළිබඳ අපි ඉතා පැහැදිලි වාර්තාව මේ දිනවල සකස් කරනවා. ජනාධිපතිතුමාට ලබන සතිය බාර දෙන්න එතුමාලා කියන සියලු කරුණු එක අඩංගු වෙනවා. බොහොම ස්තුතියි.
Honorable S. Nadaralingam, you have 9 minutes.
My time is starting from now.
Yes.
மெம்பர் இன்றைய இந்த உரையின் ஆரம்பத்திலே தற்பொழுது ஜெனீவாவிலே 53rd சர்வதேச மனித உரிமைகள் பேரவையினுடைய கூட்டத்தொடர் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. நேற்றைய சபை அந்த சபையினுடைய பிரதி ஆணையாளர் பதில் ஆணையாளர் அவருடைய உரை இந்த அரசாங்கம் தொடர்ந்தும் பொறுப்பு குரலை உறுதிப்படுத்தாமல் அதேபோல் தண்டனையிலிருந்து விடுபடும் போக்கு முடிவுக்கு கொண்டு வரப்படாமல் தொடர்ச்சியாக கடந்த கால விடயங்களை அலட்சியப்படுத்திக் கொண்டிருக்கின்ற ஒரு போக்கை கண்டித்து அங்கே உரையாற்றியிருக்கின்றார். அந்த உரையை நாங்கள் தமிழ் மக்கள் சார்பிலே அவருக்கு பாராட்டுக்களை தெரிவித்துக் கொண்டு அதேபோல் இந்த சர்வதேச விசாரணை பொறிமுறை என்ற அந்த பொறிக்குள்ளே தொடர்ந்தும் அரசாங்கம் ஏமாற்றுமாக இருந்தால் அந்த பொறிக்குள்ளே இந்த நாடு இந்த அரசாங்கம் அகப்படுவதை தடுக்க முடியாது என்று மிக எச்சரிக்கையுடன் இந்த அரசாங்கத்தை இந்த நாட்டினை அவர் வலியுறுத்தி இருக்கின்றார் என்று சொன்னால் தொடர்ந்தும் இந்த நாடு ஐநா மனித உரிமைகள் ஆணையத்தை ஆணையத்தினுடைய அந்த கடந்த காலங்களிலே எடுக்கப்பட்ட முடிவுகளை நிறைவேற்றாமல் அரசாங்கம் ஏமாற்றமாக இருந்தால் அவர்களுக்கு உரிய தண்டனை நிச்சயமாக கிடைக்கும். அதற்கு தாங்கள் பலமாக பக்க பலமாக இருப்போம் என்று அந்த பதில் ஆணையாளர் தன்னுடைய வாய்மூல அறிக்கையிலே தெரிவித்ததை இங்கே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். ஆனால் அதே நேரம் ஜெனீவாவுக்கான இலங்கை நிரந்தர வதிவிட பிரதிநிதி அவர்கள் அதற்கு பதிலளிக்கையிலே இங்கே எல்லாம் சுமூகமாக நடைபெற்றுக் கொண்டிருக்கின்றன, ஒவ்வொரு பொறுப்புக்கூறல் விடயங்களுக்கும் படிப்படியாக தாங்கள் முன்னேற்றம் அடைந்திருப்பதாக அங்கே பதிலுரை அளித்த அந்த நிலையிலேயும் அதே நேரம் ராணுவம் அல்லது பாதுகாப்பு படையினர் கபலீகரம் செய்து வச்சிருக்கின்ற மக்களினுடைய காணிகள், தமிழ் மக்களினுடைய காணிகள் அல்லது அரச காணிகள் தாங்கள் 98 வீதமான காணிகளை விடுவித்திருப்பதாக தம்பட்டம் அடித்து கூறியதையும் காணக்கூடியதாக இருக்கின்றது. ஆனால் எங்களை பொறுத்தவரையிலே குறிப்பாக இந்த வன்னி மாவட்டத்திலே நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற வன்னி மாவட்டத்திலே 98 வீதமான பகுதிதான் இன்னமும் பகுதிகள் நிலப்பரப்புகள் இன்னமும் பாதுகாப்பு படையினர் அவர்களுடைய ஆளுகைக்குள்ளே இருக்கின்றதெனவும் மிக குறுகிய நிலப்பரப்புகள் தான் அவர்களை அவர்கள் விடுவித்தார்கள் என்பதையும் இங்கே நான் சொல்லிக் கொள்ள வேண்டும். மக்கள் இன்னமும் தங்களுடைய சொந்த காணிகளுக்குள்ளே அவர்கள் மீளவும் குடியேற முடியாமல் தவித்துக் கொண்டிருக்கின்றார்கள். அரச படைகள் தங்களுடைய அவர்கள் எங்களுடைய மக்களினுடைய நிலங்களிலே தங்களுடைய தேசிய பாதுகாப்பு என்ற அந்த ஒற்றை வசனத்துக்குள்ளே இந்த மக்களை வெளியேற்றி தாங்கள் முகாமிட்டு அப்படியான ஒரு நிலை இருக்கின்ற ஒரு நிலைமைதான் அங்கு காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இங்கே ஜனாதிபதி அவர்கள் ஒவ்வொரு முறையும் இங்கே உரையாற்றுகின்ற பொழுது பொய்களைத்தான் கூறுகின்றார். அதே போல்தான் அங்கே இருக்கின்ற வதிவிட பிரதியும் பொய்களைத்தான் கூறுகின்றார். ஆனால் மனித உரிமைகள் ஆணையகத்தையோ அல்லது சர்வதேச நிறுவனங்களையோ எந்த சந்தர்ப்பத்திலேயும் அவர்கள் இந்த பொய்களை கூறி ஏமாற்ற முடியாது என்பதை நான் இங்கே வலியுறுத்தி கூற விரும்புகின்றேன். அதிமேலது ஜனாதிபதி அவர்கள் கூட, ரணில் விக்ரமசிங்க அவர்கள் கூட இங்கே 2-3 மாதங்களுக்கு ஒரு முறை உரையாற்றுகின்றார். சிம்மாசன உரையிலிருந்து அனைத்து சந்தர்ப்பங்களிலேயும் உரையாற்றுகின்றார். ஆனால் இங்கே சொல்கின்றதெல்லாம் நடைமுறைப்படுத்தப்படுகின்றதா என்று சொன்னால் இல்லை. எங்களுடைய அரசியல் தீர்வு பிரச்சனை தொடக்கம், அதாவது கடந்த சித்திரை புது வருடத்துக்கு முன்பு அரசியல் தீர்வு சம்பந்தமாக ஒரு தீர்வு எட்டப்படும் என்று கூறியிருந்தார். ஆனால் இன்னும் அது முடிவுறுத்தப்படவில்லை, முடிவுக்கு வரவில்லை. இது கடந்த நல்லாட்சி அரசாங்கம் என்று சொல்லப்படுகின்ற அந்த கூட்டாட்சி காலத்திலே இருந்து சொல்லப்பட்டுக் கொண்டு வருகின்றது. அப்போதைய பிரதமராக இருந்தவர் இன்று ஜனாதிபதியாக இருக்கின்றார். இதே பொய்களை எங்களுடைய தமிழ் பாராளுமன்ற உறுப்பினர்களை, தமிழ் கட்சிகளை, தமிழ் மக்களை இந்த தீபாவளிக்குள் தீர்வு, இந்த பொங்கலுக்குள் தீர்வு, இந்த வருடத்துக்குள் தீர்வு என்று பொய் சொல்லி சொல்லியே ஏமாற்றியது போல் தொடர்ந்து ஏமாற்றிக் கொண்டிருக்கின்றார். 100 ரூபாய்க்கு நெல்லை தருகின்றோம், நெல்லை கொள்வனவு செய்கின்றோம் என்று அரசாங்கம் கொள்வனவு செய்யும் என்று இங்கேதான் கூறினார். ஆனால் இப்பொழுது 100 ரூபாய்க்கு அல்ல, 60 ரூபாய்க்கும் கூட அங்கே நெல்லை கொள்வனவு செய்ய முடியாத ஒரு நிலையிலே இருக்கின்றது. அரசாங்கம் அல்லது அதிமேதகு ஜனாதிபதி அவர்கள் இங்கே இந்த பொய்களை அடுக்கி அடுக்கி சொல்லிக் கொண்டிருக்கின்ற எங்களுடைய அந்த நிலைமையிலே இன்று விவசாயிகள் தற்கொலை செய்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. கடந்த காலபோகத்திற்கு காலபோக அறுவடையை கூட அவர்கள் அறுவடைக்கான நெல்லை கூட விற்பனை செய்ய முடியாத ஒரு நிலையிலே இருக்கின்றார்கள். இப்பொழுது சிறுபோக நெல்லை கூட அவர்கள் குறித்த ஒரு நிர்ணய விலைக்கு அரசாங்கம் கொள்வனவு செய்ய முடியாததால் அவர்கள் மிகவும் ஒரு இக்கட்டான நிலைக்கில் இருக்கின்றார்கள். அடுத்த காலபோகத்தை நெச்சையை மேற்கொள்வதா இல்லையா என்று அவர்கள் ஏங்கிக் கொண்டிருக்கின்றார்கள். செய்ய முடியாது தங்களால் என்று ஏங்கிக் கொண்டிருக்கின்றார்கள். ஆகவே அரசாங்கம் தொடர்ச்சியாக, கடந்த அரசாங்கம் எப்படி உறவிடயத்திலே அரசாங்கமும் அதே போன்று கடந்த ஜனாதிபதி அவர்களும் உறவிடயத்திலே விவசாயிகளை எப்படி அவர்கள் இந்த அரசாங்கத்திற்கு எதிராக செயல்படுகின்ற அளவுக்கு கடந்த அரசாங்கத்தை ஜனாதிபதியை துரத்தி அடிப்பதற்கு எது காரணமாக இருந்ததோ அதே போல் இன்று நெல் விலை படிமேக்கடிங் போட் எனப்படுகின்ற அந்த அரசாங்கத்தினுடைய சந்தைப்படுத்தல் சபை கூட அவர்கள் நெல்லை கொள்வனவு செய்வதிலே தயங்குகிறார்கள். அரசாங்கம் நிதியை ஒதுக்கவில்லை என்கிறது. தனியார் கூட அவர்கள் கூட 55 அல்லது 60 ரூபாய் 65 ரூபாய்க்குத்தான் நெல்லை அவர்கள் கொள்வனவு செய்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. அதை அவர்கள் கொடுப்பதற்கு அவர்களால் முடியவில்லை. வீட்டுக்குள்ளே அடுக்கி வைத்திருக்கின்றார்கள். எத்தனை காலம் இந்த நெல்லை அடுக்கி வைத்திருந்து இந்த தங்களுடைய பசியை போக்குகின்ற ஒரு நிலைமையை அவர்கள் எதிர்கொள்வார்கள் என்று இந்த நேரத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதேபோல்தான் இங்கே கடந்த காலங்களிலே தமிழ் மக்களுக்கென்ற ஒரு நிலையான தீர்வை பெற்றுக்கொள்ள முடியாமல் இருக்கின்ற ஒரு சூழ்நிலையிலே இன்று இனவாதம் பேசி பேசி பௌத்த தேரர்கள், பௌத்த பிக்குகளுக்கு அப்பால் இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற உதய கம்மன்பல போன்றவர்கள், விமல் வீரவன்ச போன்றவர்கள் தொடர்ச்சியாக இனவாத சிந்தனையுடன் பௌத்த மேலாதிக்கத்தை இந்த நாட்டிலே மேலோங்க செய்வதற்காக திட்டமிட்ட வகையிலே அவர்கள் தங்களுடைய பிரச்சாரங்களை முன்னெடுக்கின்றார்கள். அரசாங்கத்தினால் அவர்களினுடைய அந்த இனவாத குரல்களுக்கு எதிராக செயல்பட முடியாத அல்லது அடக்க முடியாத ஒரு நிலைமைதான் இன்று இருக்கின்றது. இன்று நேற்றைய தினம் கூட இங்கே அமைச்சர் அவர்கள் இனவாதத்தை இந்த மக்கள் மத்தியிலே கக்கிக் கொண்டிருக்கின்ற தொடர்ச்சியாக கக்கிக் கொண்டிருக்கின்றவர்கள் அங்கே குருந்தூர் மலை நீதிமன்ற உத்தரவை மீறி தொடர்ச்சியாக அங்கே அபிவிருத்தி பணிகள் மேற்கொள்ளப்பட்டுக் கொண்டு வருகின்றன. நாங்கள் எத்தனையோ தடவை இந்த பாராளுமன்றத்திலே சம்பந்தப்பட்ட அமைச்சர்களை ஜனாதிபதியிடம் முறையிட்டும் கூட எந்தவித முடிவும் எடுக்கப்படவில்லை. தொடர்ச்சியாக இன்று நாங்கள் அங்கே போய் நீதிமன்ற உத்தரவை நாங்கள் நடைமுறைப்படுத்துங்கள் என்று நாங்கள் அங்கு சென்று கூறுகின்ற பொழுது எங்களுக்கு எதிராக வழக்கை போடுகின்றார்கள். போலீசாரும் பௌத்த பிக்குகளும் எங்களுக்கு எதிராக பாராளுமன்ற உறுப்பினர்களுக்கு எதிராக அங்கே வழக்கை தாக்கல் செய்கின்றார்கள். அப்படி ஒரு நிலைமை தான் இருக்கின்றது. ஆகவே தொடர்ச்சியாக இதுபோன்ற ஒரு நிலைமை நீடிக்குமாக இருந்தால் இதை குருந்தூர் மலையிலே திட்டமிட்டு அங்கே வன்னி பெருநில பரப்பிலே அவர்கள் திட்டமிட்டு எங்களுடைய அந்த சிங்கள குடியேற்றங்களை ஏற்படுத்துவதற்காக இந்த சிங்கள மக்களை குடியேற்றி அது தங்களுடைய பூமி, பௌத்தத்திற்குரிய பூமி, தொல்பொருள் திணைக்களம் என்பது பௌத்தத்திற்குரியது மட்டும்தான் என்ற ஒரு நிறுவலை செய்வதற்காக அங்கே திட்டமிடுகின்ற பொழுது அங்கே நிச்சயமாக மிகப்பெரிய ஒரு இன முரண்பாட்டை வளர்ப்பதற்கு நீங்கள் இந்த பாராளுமன்ற உறுப்பினர்களுக்கு வழி ஏற்படுத்தி கொடுக்கின்றீர்கள் என்பதை நான் இங்கே சுட்டிக்காட்ட விரும்புகிறேன். கடந்த காலங்களிலே இதுதான் நடைபெற்றது. நாங்கள் நீதிமன்றத்தை விரும்புகின்றோம், நீதிமன்றத்தை நாடுகின்றோம், நீதிமன்றத்திலே நம்பிக்கை வைக்கின்றோம். ஆனால் நீதிமன்றத்தின் செயற்பாடுகளுக்கு மாறாக பௌத்த மேலாதிக்கம் உயர்ந்து நிற்பதனால் நீதிமன்றங்கள் கூட தேவையா அதனூடாக நீதி கிடைக்குமா என்ற ஒரு நிலைமை இருக்கின்றது என்று கூறி நடைபெறுகின்றேன். நன்றி.
ஓமிஸ்துதி கரு கஞ்சன விஜயசேகர மத்துமா அபுதுமாட வினாடி தா ஹதரக கால
சுதி கரு முலாசனே மந்திரி துமணி அத்தவசே விசேஷம் விபக்ஷே விசிங்கிறேன் கரு ஜனாதிபத்துமா விசின் ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව විවාදයට කරුණු කීපයක් එකතු කරන්න කටයුතු කරනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අද විවාදය ආරම්භ කරන මොහොතේ විශේෂම විපක්ෂ නායකතුමා ප්‍රශ්න ගණනාවක් ආණ්ඩුව දිහාවට එල්ල කරා. ඒ ප්‍රශ්න එල්ල කරත් එතුමා පිළිතුරු කතාවටවත් අඩුමතරමේ රාජ්‍ය මුදල් අමාත්‍යවරයාගේ කතාවට හිටියේ නැහැ. එතුමා කතාව කරන අවස්ථාවේ කිව්වේ වගකීම් පිළිබඳව සහ විශ්වාසයක් හරි වගකීම් පිළිබඳව එතුමා කතා කරේ. බුදුමන මතක ඇති මූලාසනේ මන්ත්‍රීතුමනි, මේ රටේ ජනතාව පත්වෙච්ච ආණ්ඩුව ඉවත් වෙන්න කියලා බලපෑම් කරන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පළවෙනි විකල්පය හැටියට ඒ වගකීම බාර ගන්න කියලා ආරාධනා කරේ විපක්ෂ නායක රත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට. හැබැයි ආරාධනා කරපු මොහොතේ එතුමායි වගකීම ගන්න ඉදිරිපත් වුණේ නෑ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. අද දවසේ ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම කරා නම් හොඳයි, මේ විදිහට තමයි කරන්න තිබුණේ, මේක මම හිටියා නම් කරන්නේ මෙහෙම කියලා. හැබැයි එතුමාට අවස්ථාව දුන්නා. ඒ එතුමා අවස්ථාව මගහැරියා. එතුමා අවස්ථාව මගහැරී එතුමා දන්නවා එතුමාට ඒක කළමනාකරණය කර ගැනීම සඳහා එතුමාට අවබෝධයක් නැහැ, එතුමාට අත්දැකීමක් නැහැ, එතුමාට වැඩපිළිලක් නැහැ කියන එක. අද දවසේ එතුමා ඉදිරිපත් කරන බොහෝ දේවල් අද ඉදිරිපත් කරන්නේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අර උදේට පත්‍රයේ කියවනකට මාධ්‍යවේදීන් කීප දෙනෙක් පත්‍රයේ කියවන්නේ මෙන්න මෙහෙම කරොත් හොඳයි කියලා. හැබැයි වගකීමක් දුන්නොත් ඒ පරිසරය එක කරන්නත් බෑ. පත්‍රයේ කියවන මාධ්‍යවේදියා සහ විපක්ෂ නායකතුමා අතර වෙනසක් නැහැ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. පත්‍රයේ කියන දේ දාලා කියනවා මෙන්න මෙහෙම තමයි කරෙන්න ඕන, මෙන්න මෙහෙම වුණා නම් හොඳයි කියලා. දැන් උදේ පත්‍ර කියවන දෙන්නේ තුන් දෙනෙක් අරගෙන තනතුරු දෙක තුනක් දුන්නොත් කරන්න පුළුවන්ද? ඒ වගේ තමයි විපක්ෂ නායකතුමා. මේක කරා නම් හොඳයි කියලා කියනවා. මම සතුරු වෙන එක පැත්තකින් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක පැත්තකින් ආරාධනා කරා එතුමාට ඒක බාර ගන්න කියලා, වැඩි කල් ගන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දීම ගැන සතුටු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට මේ වගකීම දෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක දීපු නිසා අද රට ස්ථාවර භාවයට පත් වෙලා තියෙනවා. නැත්තම් මට තේරුණේ එතුමා කියපු කතාව දිහා බැලුවම, එතුමා කතාව කරද්දී එතුමාගේ පිටිපස්සේ හිටපු පිරිස්වල මූණ දිහා බැලුවා නම් තේරෙනවා එතුමාගේ කතාව දිහා තියෙන ප්‍රතිචාරය. දැන් පහුගිය කාලෙම එතුමාට කතාව මම විශ්වාස කරනවා හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න එහෙමගේ කණ්ඩායමක් උපදෙස් දුන්නා. සමග ජන බලවේගය ඇතුලේ. අපි අද කතාවේ මට තේරුනේ නාලක් ගොඩේව තමයි උපදෙස් දෙන්නේ කියලා. ඒ උපදෙස් ගත්තොත් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට වෙච්ච දේම තමයි වෙන්නේ. ඒ නිසා අද කතාවේ තේරුනේ එතුමා කිව්වේ GLP රිසමතුම දැන් GLP රිසමතුම පෙන්වකුව පත්‍රයක් ගෙනල්ලා. වෙන්දිසි කරපු දේවල්. GLP රිසමතුම කියන්නේ අපේ ආණ්ඩුවේ හිටියේ. පහුගිය මාස කීපයක් වෙනකම්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ හිටියේ. ඒ තීන්දුව තීරණ ගන්නකට ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් අද එතුමා තමයි උපදෙස් දෙන්න මෙන්න මෙහෙම උනාලා හොඳයි කියන එක. ඒරු මුලස්සනේ මන්ත්‍රීතුමනි අපි එකක් තේරුම් ගන්න ඕනේ යථාර්ථය. අපි එක පැත්තකින් විදේශ විනිමය අපේ ගැටලුවක් තිබුණා. අපි කොවිඩ් අර්බුදයට මුහුණ දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එන අවස්ථාවේ කොවිඩ් අර්බුදය. අපිට ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රතිපත්ති තීන්දුව අපිට ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපිට වෙනස් වෙන්න සිද්ධ වුණා. රට වහලා තිබුණේ. ආර්ථිකය හැකිරුණා. අපනයන ආදායමක් තිබුණේ නැහැ. ආනයන සීමා කරන්න සිද්ධ වුණා. අපි මේ අර්බුද හැම එකකට මුහුණ දෙමින් තමයි පහුගිය අවුරුදු දෙකේ කටයුතු කරන්න සිද්ධ වුණේ. ඒ විතරක් නෙමෙයි. දැන් විපක්ෂ නායකතුමා කියන්නේ මේ අපේ රටේ විතරක් අපනයන ආදායම අඩු වෙලා තියෙනවා කියලා. අද ලෝකේ බලන්න අපනයන ආදායම කොහොමද කියන එක. ඉල්ලුමක් තියෙනවාද? අපි බලවත්ම ආර්ථිකයක් හැටියට සලකන්නේ ඇමරිකාවනේ. ඇමරිකාවේ පළවෙනි වතාවට ඇමරිකාවේ පොලි අනුපාතිකයේ 1% ඉඳලා 5% දක්වා ඉහළ නංවනවා. ඇයි එහෙම කරන්නේ? උද්දමනය පාලනය කරන්න. අපේ රටේ උද්දමනය පාලනය කරන්න තමයි මහ බැංකුව විසින් තීරණයක් ගත්තේ පොලි අනුපාතිකය වැඩි කරන්න. වෙන මොකද කරන්න තිබුණ විකල්පේ? පොලි අනුපාතිකය වැඩි කරලා උද්දමනය පාලනය කරලා ඒ උද්දමනය පාලනය කිරීමෙන් තමයි අපි රට ස්ථාවර කරන්න ඕන. අපිට පුළුවන් ද අවුරුදු දෙකක් තුනක් එක දිගට උද්දමනයේ එකම අගයක පවත්වගෙන යන්න? එහෙම ගියොත් එමේ අපේ රටක් ඉතුරු වෙනවද? ඒ නිසා තමයි අපිට අද ප්‍රතිඵල ලැබෙන්නේ පහුගිය අවුරුද්දේ ගත්ත අසීරු තීන්දුවක් වුණත් පොලි අනුපාතිකය වැඩි කරලා උද්දමනය පාලනය කරන්න අද ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි පහුගිය දවසේ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරා. අපේ රටේ අප්‍රේල් මාසයේ තිබුණු උද්දමනය 33.6 මැයි මාසයේ වෙනකොට 22.1 අඩු වෙනවා. ආහාර උද්දමනය අප්‍රේල් මාසයේ තිබුණු 27.1 ඉඳලා 15.8 අඩු වෙනවා. ආහාර නොවන උද්දමනය 39 ඉඳලා 27.6 අඩු වෙනවා. පොලි අනුපාතික අඩු වෙනවා 22. අපි දන්නවා 30 පොලි අනුපාතිකය තිබුණා. 122 අඩු වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේ බලාපොරොත්තු මොකද්ද? රජයේ බලාපොරොත්තු මේ අවුරුද්ද අවසාන වෙනකොට එළමෙන අවුරුද්ද මුල්වක් වාන වෙනකොට 12% පමණ ප්‍රමාණයකට පොලි අනුපාතිකය අඩු කරන්න. ඒක ඒ ප්‍රතිඵලය ලැබෙන්න ඕන. එනිසා ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි වැඩපිළිවෙලක් කරගෙන යන්න ඕන. ඒකේ ප්‍රතිඵල ලැබෙන්න ස්ථාවර වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එනිසා තමයි ගරු ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන විට 2048 ඈත ඉලක්කයක් වෙන්න පුළුවන්. ඒ ඉලක්ක ගත කරගෙන කුළුණු හතරක් මත පදනම් වෙච්ච අපේ රටේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්න ඕන කියන එක කිව්වේ. දැන් ඔබතුමන්ලා අපි ආණ්ඩු පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් යටදී තියෙන වෙලාවේ විපක්ෂය මොකද කිව්වේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කඩිනමින් ගනුදෙනුවට යන්න කියලා කිව්වා. ගනුදෙනුවට ගියේ නැති හින්දා අපි අමාරු වෙටනවා කියලා කිව්වා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම් ගත වෙනකොට දැන් කියනවා අපි ඒකට එකඟ නැහැ කියලා කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිය එක වැරදි කියලා කියනවා. කොන්දේසි වෙනස් කරන්න ඕන කියලා කියනවා. දැන් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කර වැඩපිළිවෙල. වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න මගහැරලා ගියා. පැනලා ගියා. මේ මගහැරලා ගියේ මෙතන ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු විපක්ෂ නායකතුමා කිව්වා මෙතන මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය උත්තර දෙන්න නැතුව පැනලා යනවා මගහැරලා යනවා කියලා. මගහැරලා කවුරුවත් නෙවෙයි ගියේ විපක්ෂ නායකතුමා ප්‍රමුඛ සමග ජන බලවේගය තමයි වගකීම් වලින් පැනලා ගිහිල්ලා අද දවසෙත් මේ වගකීම් වලින් අමාරු තීන්දුව තීරණ වලින් පැනගෙන යන්නේ. අමාරු තීන්දුව තීරණ ගන්න වෙනව රටක් පාලනය කරන්න. ඒක මිහිරි ප්‍රතිඵල එන්නේ නැහැ. ඒ අමාරු තීන්දුව තීරණ ඔස්සේ ගියොත් විතරයි අපිට ඒක ගන්න පුළුවන් වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන තැනට දැන් මුලාසනේ ඉන්න ඔබතුමාලා වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා විමල් වීරවංශ ඉදපු ඇමතිතුමාලා වාසය නාලයක් කරමැතුමල ඒකට කිව්වා කලින්මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා. ඒකට විරුද්ධව ඡන්දෙත් දුන්නා. ඒක කෙලින්ම කිව්වා. හැබැයි විපක්ෂ නායකතුමාතුළු සමගිනාලා ඒක ආසයි බයයි. මේක යන්නත් ඕන යන් ගිහිල්ලත් කරන්න බෑ වගේ එකක් ඉන්නේ. කොහෙද ඉන්නේ කියලා ඔබතුමාලා දන්නේ නැහැ. ප්‍රධාන විපක්ෂයක් වුණාම ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඔබතුමාලාට දේශනා කරන්න පුළුවන්. ඇවිල්ලා කියන්න පුළුවන් මෙන්න මේක කරන්න මේක කරන්න මේක කරන්න කියලා. හැබැයි ප්‍රතිපත්තියක් නැති විපක්ෂයක් විපක්ෂ නායකවරයෙක් අපේ ප්‍රථම වතාවට අපේ රටට ලැබීම අභාග්‍ය සම්පන්න දෙයක් කියන එක මේ වෙලාවේ කියන්න ඕන. ප්‍රතිපත්තියක් නැහැ. හර්ෂද සිල්ලා කියනවා එක ආර්ථික න්‍යායක්. ඒකේ තව දැන් එකතුලා ඉන්න ආර්ථික කණ්ඩායමක් කියනවා තව න්‍යායක් කියනවා. මොකද්ද ප්‍රතිපත්තිය? සමගි ධන බලවේගය ආවට පස්සේ හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වෙනවද කොන්දේසි වෙනස් කරගන්නවද? අපි ජාත්‍යන්තර වශයෙන් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න වෙච්ච හේතුව මොකද්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම තමයි අපේ ණය ශ්‍රේණි ගත කිරීම වල අපේ ණය ශ්‍රේණි ගත කිරීම වල අපේ ප්‍රතිඵල අපිට නැවත ලැබෙන්නේ. අපිව පහළම මට්ටමට ණය ශ්‍රේණි ගත කිරීම වල දැම්මට පස්සේ වෙනත් කිසිම බැංකුවක් මූල්‍ය ආයතනයක් සංවර්ධන නියෝජිත ආයතනයක් අපිට ණයක් ආධාරයක් දෙන්නේ නැහැ. ඒක තමයි පහුගිය අවුරුද්දේ වුණේ. ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව අපෙන් ඈත් වුණා. ජයික ආයතන අපෙන් ඈත් වුණා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම් ගත වුණාට පස්සේ තමයි නැවත වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය ප්‍රතිලාභ ලැබෙනවා වගේම ණය පහසුකම් ලැබෙනවා වගේම ආසියානු සංවර්ධන බැංකුව ජයික ලෝක බැංකුව කියන මේ සංවර්ධන නියෝජිත ආයතන වලින් නැවත වතාවක් අපේ රටට ආධාර ණය ලැබෙන්න පටන් ගන්න. ඒ විශ්වාසය කොට නැගිච්ච නිසා
විනාඩි දෙකක් කාලයක් තියෙනවා තව. තව දෙකක කාලයක් තියෙනවා.
ඒ විශ්වාසය නිසා. ඒක තමයි අපිට ලැබෙන්නේ. දැන් ආසියානු සංවර්ධන බැංකුවෙන් නිවේදනය නිකුත් කරලා තියෙනවා ඊළඟ අවුරුදු පහේ ඩොලර් මිලියන 500ක ණය නැවත වතාවක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ 500 ඩොලර් මිලියන 800 දක්වා ගෙනියනවා. දැන් ලෝක බැංකුව පහුගිය සත් දිනවල දාලා තිබුණා ඔවුන්ගේ මණ්ඩලයේ රැස් වුණාට පස්සේ ඩොලර් මිලියන 700ක ණය මුදලක් අපේ රටට ලබා දෙන්න. දැන් ඔබතුමන්ලා කැමති නැද්ද? දිලිඳුම පවුල් වල ඉන්න පිරිස් තෝරගෙන රුපියල් 15,000ක් දක්වා ඔවුන්ට ප්‍රතිලාභයක් ලබා දෙනකට. දැන් ඒකත් අහනවා ඒක හරියට කරාද කියලා. මේ වැඩේ කොහෙන් හරි පටන් ගන්න එපයි. ඔබතුමා කියන විදිහට කරන්න ගියොත් එම ලබන අවුරුද්දේ මැද තමයි ඕක කරන්න වෙන්නේ. ඒ නිසා මේ රටේ අපි දැකලා තියෙනවා. මේ අත්දැකීම අපිට තියෙනවා පහුගිය මාස 12. අමාරු තැනක හිටියේ බලශක්ති අරබුදේ වෙලාවේ විදුලි අරබුදේ වෙලාවේ කට්ටිය සියලු දෙනා එකඟ නොවුනත් අපිට අමාරු තීන්දුව ගන්න සිද්ධ වුණා. ඒකෙන් තමයි අකණ්ඩ විදුලිය දෙන්න උනේ. අපි කවුරුවත් කැමති නැහැ මුලස්සනේ මන්ත්‍රීතුමනි විදුලි බිල වැඩි කරන්න, ඉන්ධන මිල වැඩි කරන්න, ඒ තියෙන බදු පිට බදු ගහලා ජනතාව මත ඒ බර පටවන්න අපි කැමති නැහැ. හැබැයි අපිට යන්න සිද්ධුන පාරක් තිබුණා. දැන් ඔබතුමන්ලා මතකද විරුද්ධ වුණා ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ ඇවිල්ලා බදු සහන දෙනකට. බදු ප්‍රතිශතය අඩු කරා. ඒ සහන දෙනකට ඔබතුමන්ලා විරුද්ධ වුණා. ඔතනලා කිව්වා මේ හින්දා තමයි අපේ රට ආර්ථික අරමුදෙට ගියා කියලා. අපි මොනවද නොදෙච්ච සාහනේ? ඒ වෙලාවේ කෘෂි කර්මාන්තේ, ඒ වෙලාවේ ධීවර කර්මාන්තේ, වැවිලි කර්මාන්තේ මේ හැම එකටම සාහන දුන්නා. හැබැයි ඔබතුමන්ලා ඒ වෙලාවේ ඔබතුමන්ලා කිව්වේ දිගින් දිගට තව තවත් සාහන දෙන්න කියලා කිව්වා. තව තවත් සාහන දෙන්න කියලා කිව්වා. දැන් ඇවිල්ලා කියන්නේ මොකද්ද? දැන් ඇවිල්ලා කියන්නේ මොකද්ද? දැන් ඇවිල්ලා කියන්නේත් මොකද්ද? දැන් ඇවිල්ලා ඔබතුමන්ලා දන්නවා ඔබතුමන්ලා කියන ප්‍රකාශ වේදිකාවල ජනප්‍රිය මාතෘකා. වේදිකාවල ජනප්‍රිය මාතෘකා. ක්‍රියාවෙන් කරන්න පුළුවන්ද? සහන දෙනේවා. ඔබතුමන්ලා කියන කතන්දර ඔබතුමන්ලා එක දෙයක් හොඳයි. ඔබතුමන්ලාට ආණ්ඩු බලයක් ගන්න එක ගව් ගානක් කියන්නේ කියන එක කතාව අහගෙන ඉන්නකට තේරුණා විපක්ෂ නායකතුමයි කතාවේ. විපක්ෂ නායකතුමා සම්පූර්ණ විපක්ෂ දෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එතුමා වෙනස් කරගත්ත සම්පූර්ණ විපක්ෂ නෙමෙයි සමගි ජන බලවේගයේ සමගි සන්ධානය කියලා. මොකද විපක්ෂයේ සම්පූර්ණ විපක්ෂ එතුමත් එක නැහැ. හැබැයි සමගි ජන බලවේගෙත් සම්පූර්ණෙන් එතුමගේ නැහැ. සම්පූර්ණෙම නැහැ. ඔබතුමන්ලා හදවතේ ඉන්න වෙන තැනක. ඔබතුමන්ලාසලා ගතෙන් ඔතන හිටියට හදවතෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් එක්ක. එතන ඉන්නේ දිගම්බර ඇමතුමා. ඔබතුමා එහෙම ඉන්නේ. ඔබතුමා එහෙම ඉන්නේ. ඒ නිසා ඔබතුමන්ලා දන්නවා ඔබතුමන්ලා අවුරුදු දෙකමාරක් විපක්ෂ නායකතුමාගේ නායකත්වයෙන් වැඩ කරලා ඔය දැන් අපිට කරන දේශනාව මේ පාර්ලිමේන්තුවේ අපිට කරන දේශනාව ඔබතුමන්ලා දවසර දහසරයක් විතර අහනවා ඇතිනේ. මේ පාර්ලිමේන්තුවේ අපිට කරන දේශනාව දහසරයක්වත් තහනවද මේ පක්ෂය ඇතුලේ කණ්ඩායම් රැස්වීම ඇතුලේ ඒ නිසා ඔබතුමාලට තේරෙනවා මේක ඔබ තමුන්නාසලට තේරෙනවා මේක අනාගතයක් නෑ කියලා ඔබ තමුන්නාසලත් ඉන්නේ හොඳ වෙලාවක් එනකන් නැකත බලලා ඔබ තමුන්නාසලා ඉන්නේ ආණ්ඩුවට සහාය දෙන්න බලාගෙන ඉන්නේ අපිත් ඔබ තමුන්නාසලට එකතු වෙනට කිසි විරුද්ධතාවයක් නෑ අපිත් ඔබ තමුන්නාසලා එකතු වෙනවා නම් මේ ජනාධිපතිතුමාත් ආරාධනා කරා සියලු දෙනා එකතු වෙන්න මෙන්න ප්‍රතිපත්තිය මේ වැඩ පිළිදෙන්න කියලා කිසි ප්‍රශ්නයක් නෑ මනෝගණේශන් නැමතුමා දිගම්බර මන්තුමා එකතු වෙනවා නම් අපිත් කැමතියි විපක්ෂයේ නියෝජනය කරන මේ පිරිස එන්න ඕන එක වැඩ පිළිවෙලකට එන්න ඕන අපිට මැතිවරණදී බෙදෙන්න පුළුවන්
කාලය අවසන්
මැතිවරණ ඉලාවෙලාවේදී අවසන් කරන අගර මුලාසනේ මන්ත්‍රීතුමනි මැතිවරණ ඉලාවෙලාවේදී අපි වෙන් වෙන්න පුළුවන් ඒ නිසා මම දන්නවා ඔබතුමන්ලා මොනවා කිව්වත් මේ වැඩ පිළිවෙල යන පිළිවෙල පිළිබඳව අමාරු අසීරු ගමනක් යන්නේ ජනතාවට අමාරුයි නමුත් ඒ ජනතාවට ලැබෙන සහනයන් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නම් අපි මේ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා ඒ වැඩපිළිවෙල වෙනුවෙන් ඔබ තමුන්නාසලගේ සහයෝගය ඉදිරියේදී ලැබෙයි කියන විශ්වාසයත් ඇතුව විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරියට ගෙන යාම සඳහා ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන බවත් මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.